Order, please. Lipi lekana di piligan nima. Garu agramat esmasa jati ke perpati ati katitu nevtapan kirim hapunrat topan utur paras sangwada saha yawan katitu ametuma.
Garu katana ekatumani. Ekdas tamasi hetaname anka hatekadarna atyavasya mahajana seva panate divani baganti yatate. Maginho band sandahavana siyuluma podu pravahana sevavan. Atyavasya mahajana sevavan bauta patkaramin janadi pativarya visin prakashita patkan ladua. Dedas dahana me juli visihatteni dinati anka dedas ekase tisturing hetapahadarana. Ati vishesha gaset patre palakan lada niyame mama idripatkarami. Ema niyame pravahane ha sannivedane pirimada anshika adikshana karaka sabahavita yomakalaituai. Mama yojana karami. Dedas dahata varshe sandaha engineer me karyan pirimada madhyam upadeshak karyan she varshika varta mama idripatkarami. Emma Vartava, Kushikarneha, Idam Piribanda, Anshik Addiction, Karaka Sabahavita Mukalitway, Mama Yojana Karami.
Garu Videsha Katritu Amatituma
Katanaika Tumani Dedas, the Hata Varshe Sandaha, Videsha Katritu Amatianshe, Varshika Kari Sadhana Varta, Mama Idripat Karami. Emma Vartava, Jatiantra Samadata Piribanda, Anshik Addiction, Karaka Sabahavita Mukalitway, Mama Yojana Karami.
Amatumani Samajik and Ona Garu Janama Jamatuma Sarachakaraja Metuma
Garu Katanaika Tumani Didas, the Hata Varshe Sandaha Janama Jamatianshe, Varshika Kari Sadhana Varta, Mamidripat Karami Emma Vartava, Naitika Katu to Dushan, Virodi Sahamadi Katu to Piribanda Anshika Addiction, Karaka Sabaha with Mukalitwe, Mamayojana Karami
Pumasuti, Mahajar Pesam Piligan, Nimagaru, Paritukumara Tera Pirumetuma. Parliament is Tower Nyoga Vishata Degari Pasmagaru Mahinda Rajapaksa Metuma Garu Pakshanagatuma
Garu Katanagatumani Didas Dahaname Ayave Yojana Anuwa Rajyanse Sevakin Sandaha Rupiyal Didas Pansiyaka Masika Dimanawak Laba Dunnada Ardha Rajaye Ayatana Lesin Salakana Sanstha Vyasthapita Mandala Adikari and Ayatanola Sevaking with a made up by Emerupial de Das Pansia Laba Nudima, Barapatala Asadar Net, Mima Sadar Ne Vahaman Nivedik and Lesser Pian Rutter, Balagrasitno. Adaraja Ayatanola Sevaking, Memorial de Das Pansia, Masaka Dimana Laba Nudun, Nudini Monday, Andu Sabavaters, the Karunup had liquor DUT. Didas Dana Mimarshi Sandavu, Ayavai Yojana Idripat Kirimidi, Rajyanse Sevaka Piriswala, Tarupyal Didas Pansiyaka Masika Dimanawak, Didas Dana Me Juli Masasita Labadimata Anumatiya Labithiwenawa, Rajya Paripalana Chakra Lekana Anka, Namayai Didas Dana Stroke Didas Dana Me Anuwa, Givim Katiyududa Sidu Kara Thibenawa. Mema Didas Pansiyaka Masika Dimanawa Rajya Sevakinta Pamana. Labadimat Memorat Yatma Kalat, Raja Sansta, Ardha Raja Ayatana Sevaka Pirisvalata, Eki Vadivima Labadimata, Meeta Pera Sithi Sama Rajayakma Kriyakara Thibena Bawa, Meedi Sipat Kirimata Kamati. Meeta Amatarava Ayavaya Yojanawak Magin Rajaya Sevakinge Wedi Kirimakadi එම ප්‍රමාණය නෝ අද යම් ප්‍රමාණයකින් හෝ පෞද්ගලිකාංශයේ සේවක පිරිස වලට වැටුප් වැඩි කිරීමටද මීට පෙර අප නියෝජනය කළ ආණ්ඩු කටයුතු කර තිබෙනවා. ඒ අනුව මුදල් අමාත්‍යවරයා හා කම්කරු අමාත්‍යවරයා විසින් පෞද්ගලිකාංශය සමග සාකච්ඡා කර එම අංශවල වැටුප් වැඩි කිරීමට අපට හැකි වුණා. නමුත් අවාසනාවකට වත්මන් ආණ්ඩුව යටතේ පෞද්ගලිකාංශයේ වැටුප් වැඩි කිරීමට කිසිදු Saka Chavak, Tabaigena, Stava, Numeti Vima, Kanagatota Karuna Katana. Enisa Poudgalikan said, Yam Sadar and Vetu Vedivima Kabadimeter, Haki Akaring, Andu Tamu Purima, Pediatima, Labayu Dutuai, Apiviswasakrano. Pavanak Noemi Andu Ballet Feminim, Matavatukre, Jantavaki, Chandabaletu, Puyogi Karagat. Baba Rahasak Nui Andu Vasara Hatramarak Tisi Vatukare Jantava Ravatu Baba Prakashakarani Mima Anduama Neogenikul Lamana Vatukare Nayaki Mima Bagi Karuna Dainika Dimana Rupya Dahakan Baba Prakashakarami දිගින් දිගටම වතු කරේ ජනතාව තවදුරටත් රැවටීමට ක්‍රියා නොකරන ලෙසද අපි ආණ්ඩුවට කියනවා. ශ්‍රී ලංකා මහබැංකුව වාර්තාව අනුව අපරටේ සේවකීන්ගේ මූලික වැටුප් පහත වැටි ඇති බැවින් අර්ධ රාජ්‍ය ආයතනවල සේවකීන්ට රුපියල් 2500ක මාසික දීමනාව ලබා දීමටත් පෞද්ගලිකාංශයේ හා වතුකම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩි කිරීමටත් වහාම ආණ්ඩුව මැදිහත් විය යුතුව තියෙනවා. 2019 ජූලි මාස සිට රාජ්‍යාංශයට ලබා දුන් එම දීමනාව අර්ධ රාජ්‍යාංශයේ සේවකීන්ටද වහාම ලබා දීමට කටයුතු කරන ලෙස ඒකී සේවකීන්ගේ වෙනුවෙන් ඉල්ලා සිටිනවා. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ගයේ මෙම ගරු සභාවට පැහැදිලි කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ගරු කතානායකතුමනි, මේ හැමදාම දිගින් දිගටම පුරුද්දක් වශයෙන් හැම ආණ්ඩුවක්ම රජයේ පඩි වැඩි කරන වෙලාවට 2500 ඒක ඒ තත්ත්වය ලබා දුන්නා අනිකුත් ආයතනවලට රජයේ අර්ධ රජයේ ආයතනවලට මේ පාර ඒක දුන්නේ නැහැ. ඊළඟට මේ ආණ්ඩුවට සහයෝගය දක්වන වතු කම්කරු නායකයෝ, දේශපාලන පක්ෂ නියෝජනය කරන නායකයෝ ආණ්ඩුවේ ඉන්නවා. ඉතින් ඒ අයත් මැදිහත් වෙලා මේක කළ යුතුව තියෙනවායි කියන එක අපේ විශ්වාසය. ඒ අය කිසිම උනන්දුවක් නොදැක්වීම ගැන අපි කටුව පකාශ කරන්න ඕන.
ගරු ප්‍රධාන සංවිධායකතුමා,
ගරු කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා විසින් මතු කරන ලද 27-2 ප්‍රශ්නයට පිළිතුරු සැපිය යුතුව තිබෙන්නේ කම්කරු හා වෘත්තීය සමිති සම්බන්ධතා පිළිබඳ කැබිනට් නොවන ඇමතිතුමා එතුමා විසින් ඉදිරිපත් කරපු පිළිතුර මන් සභාවට ඉදිරිපත් කරනවා. ගරු කතානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා විසින් විමසා ඇති ප්‍රශ්නය වන්නේ 2019 අයවැය යෝජනා අනුව පසුගිය ජූලි මාසයේ සිට රජයේ සේවකයන් සඳහා ලබා දෙන රුපියල් 2500ක දීමනාව අර්ධ රාජ්‍යාංශයේ සේවකයන් සඳහා ලබා නොදීම පිළිබඳව හා මෙම දීමනාවට සාපේක්ෂව පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වැටුප් වැඩි කිරීමට රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධවයි. ගරු කතානායකතුමනි, දැනට ක්‍රියාත්මක කම්කරු නීති මගින් පෞද්ගලික අංශයේ සේවකයන් මෙන්ම අර්ධ රාජ්‍ය ආයතන වන සංස්ථා මණ්ඩල හා අධිකාරීවල සේවයේ නියුක්ත සේවකයන්ද ආවරණයට යටත් වේ. නමුත් රාජ්‍ය සේවකයන්ට වැඩි කරනු ලබන වැටුප් දීමනා මෙම අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන් සඳහාද ඒ ආකාරයටම ගෙවිය යුතු බවට එම ආයතනවල ප්‍රධානීන්ට නියෝග නිකුත් කිරීමේ නෛතික බලයක් මගේ අමාත්‍යාංශයට නොමැති බව සඳහන් කිරීමට කැමැත්තෙමි. කෙසේ වුවත් මෙම ප්‍රශ්නයේ අදාළ විෂය භාර ගරු මුදල් ඇමතිතුමාගේ අවධානයට ඉදිරියේදී යොමු කිරීමට මා බලාපොරොත්තු වන බවද සඳහන් කිරීමට කැමැත්තෙමි. ගරු කතානායකතුමනි, මෙවර අයවැය මගින් රාජ්‍ය සේවකීන්ට වැඩි කරන ලද මෙම රුපියල් 2500ක වැටුපට සාපේක්ෂව පෞද්ගලික අංශයේ සේවකීන් සඳහා වැටුප් වැඩි කිරීමට දැනට මාගේ අමාත්‍යාංශය ගෙන ඇති පියවර පිළිබඳවද මෙම සභාවට දැනුම් දීමට කැමැත්තෙමි. අප රජයේ විසින් පළමු වතාවට හඳුන්වා දෙනු ලැබූ 2016 අංක 3 දරන ජාතික අවම වේතන පනත අනුව රුපියල් 10,000ක අවම වේතනයක් පෞද්ගලික අංශයේ සේවකීන් සඳහාද දැනට ගෙවිය යුතුවේ. මෙම රුපියල් 10,000ක අවම වේතනය රුපියල් 12,500ක් දක්වා 2,500කින් වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මා විසින් 2019 අප්‍රේල් 30 දින ලබාගෙන මෙම පනත සංශෝධනය කිරීම සඳහා අදාළ ක්‍රියාමාර්ග ගැනීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කර ඇති බව මෙම ගරු සභාවට දැනුම් දීමට කැමැත්තෙමි. අවම වැටුප මෙම ක්‍රියාමාර්ගත් සමග දැනට ක්‍රියාත්මක වන 2005 අයවැය සහන දීමනා පනත යටතේ රුපියල් 1,000ක දීමනාව සහ 2016 අයවැය සහන දීමනා අංක 4 පනත යටතේ ගෙවිය යුතු රුපියල් 2,500ක් සමග පෞද්ගලික අංශයේ සේවකයෙකුගේ මාසික අවම වැටුප රුපියල් 16,000ක් දක්වා වැඩිවන බව ගරු සභාවට දැනුම් දීමට කැමැත්තෙමි. ගරු කතානායකතුමනි, මීට අමතරව මාගේ අමාත්‍යාංශයේ මගින් පඩිපාලක හා ආඥා පනත යටතේ පිහිටුවා ඇති පඩිපාලක සභා මගින් පඩි වැඩි කිරීමට අදාළ ක්‍රියාමාර්ග මේ වෙන විට ගෙන තිබෙන බව දැනුම් දීමට කැමැත්තෙමි. ඒ අනුව 2019 වර්ෂයේ පෙබරවාරි සිට පඩිපාලක සභා 6ක වැටුප් වැඩි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබේ. එම පඩිපාලක සභා නම් මේස් භාණ්ඩ සෑදීමේ කර්මාන්තය, ගිනිපෙට්ටි සෑදීමේ කර්මාන්තය, ගඩොල් හා උළු නිපදවීමේ කර්මාන්තය, මෝටර් රථ ගමනාගමන කර්මාන්තය හා ඉස්සන් බෝ කිරීමේ හා පිටරට යැවීමේ කර්මාන්තයි. ගරු කථානායකතුමනි, මීට අමතරව 2018 වර්ෂයේ පරිපාලක සභා 19ක වැටුප් පැඩිකිරීමට කටයුතු කර තිබෙන බවද ගරු සභාවට සඳහන් කර සිටිමි. මෙම ප්‍රශ්නයේ මගින් වතුවල සේවකීන්ගේ දෛනික වැටුප් පැඩිකිරීමට ගෙන ඇති පියවර පිළිබඳවද විමසා ඇත. වතුවල සේවකීන් සඳහා දැනට හාම්පුතුන් හා වෘත්තීය සමිතිවල එකඟතාවයෙන් 2019 සිට 2021 දක්වා සාමූහික ගිවිසුමක් පවතී. මෙම සාමූහික ගිවිසුම මගින් වතුවල සේවකීන්ගේ දෛනික වැටුප රුපියල් 700ක් ලෙසද, දිනකට රුපියල් 50ක ස්ථාවර මිල කොටස් අතිරේකයක්ද, ඊට අමතරව දිනකට ලබා දිය යුතු තේ කිලෝ ප්‍රමාණයකට වඩා වැඩියෙන් කඩන තේ කිලෝවකට රුපියල් 40 බැගින්ද සේවකීන්ට ලබා ගැනීම සඳහා හැකියාව ලැබී ඇති බව ගරු සභාවට සඳහන් කරමි. මේ අනුව රාජ්‍ය සේවකීන්ගේ වැටුප වැඩි කිරීමට සාපේක්ෂව පුජ්ජලික අංශයේ සේවකීන් සඳහාද මාගේ අමාත්‍යාංශයේ මගින් වැටුප වැඩි කිරීමට ඉහත ක්‍රියාමාර්ග මේ වෙන විට ගෙන ඇති බව ගරු සභාවට දැනුම් දෙමි.
ඔබ සුති මේ ඒක අමාරු දැන් අද වෙන වැටි අර මේ ගරු විපක්ෂ නායක ප්‍රශ්නයක් ඇහුවා. ඒක නිකන් ස්ටෑන්ඩින් ඕඩර්ස් අමාරුයි ප්‍රොජෙක්ට් මැදිරි ගුණාංග. එමෙතුමත් නැතිින්ද ඔබතුමා පුළුවන් ද ඔබතුමා පැහැදිලි කිරීමක් කරන්න? බිකෝස් වී ආර් රෙස්පෙක්ට් ද ස්ටෑන්ඩින් ඕඩර්ස් ගරු මේ මන්දර. හ්ම්,
තුමාගේ පිළිතුර තමයි දුන්නේ. ඒක තමයි පැහැදිලි
කිරීම. ආ හොඳයි. එහෙනම් නෑ ඒතර බෑ නේ ඉතින් මලි බාමාරුයි. ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා.
ගෞරව සභානායකර අවர்களே, விவசாய நீர்ப்பாசன நீர் முகாமைத்துவ கால்நடைகள் அபிவிருத்தி கடத்தொழில் மற்றும் நீரியல் வளத்துறை கௌரவ அமைச்சர் பி கரிசன் அவர்களிடம் கேட்பதற்கு அனுமதித்ததற்கு நன்றி. கடத்தொழிலாளர்கள் கடத்தொழிலாளர்களுக்கு பல நாள் கடலில் தொழில் செய்யக்கூடிய 55 அடி நீளமான படகுகள் 50% மானிய விலையில் வழங்கப்படும் என ஏற்கனவே வரவு செலவு திட்டத்தில் குறிப்பிடப்பட்டிருந்த நிலையில், மேற்படி படகுகளை பெற விரும்புகின்ற கடற்தொழிலாளர்கள் மற்றும் கடல் தொழில் அமைப்புகளை பதிவு செய்கின்ற ஏற்பாடுகள் தற்போது மேற்கொள்ளப்பட்டு வருவதாகவும், இந்த படகுகளை பெற்றுக்கொள்கின்ற போது படகு விலையில் 50% பயனாளிகள் வழங்க வேண்டும் என்றும் கூறப்படுகின்றது. இதன் பிரகாரம் குளிரூட்டி ராடர் உள்ளிட்ட ஒரு பலநாள் படகின் விலை 25 மில்லியன் ரூபாய் என கூறப்படுகின்ற நிலையில், இதைவிட குறைந்த விலையில் மேற்படி படகினை பெற முடியும் என படகு கட்டும் தொழிற்சாலைகள் தெரிவிப்பதாகவும், அத்தொழிற்சாலைகளின் தரவுகளின் அடிப்படையில் படகின் 1 அடி நீளத்திற்கு 150,000 ரூபாய் வீதம், 55 அடிக்கு 82,50,000 ரூபாவும், இயந்திரத்திற்கு 53,00,000 ரூபாவும், மேலதிய சாதனங்களுக்கு 25,00,000 ரூபாவுமாக மொத்தம் 16.5 மில்லியன் ரூபாய் செலவாகும் என்றும், மேலும் பல படகுகள் கொள்வனவு செய்கின்ற நிலையில் விலை மேலும் குறையும் என்றும் வடக்கு மாகாண கடத்தொழிலாளர் சங்கங்கள் தெரிவிக்கின்றன. அந்த வகையில் பார்க்கின்ற பொழுது மானிய விலையில் என கூறப்பட்டு படகு கூறிய அதிகபட்ச முழுத்தொகையும் பயனாளிகளிடம் இருந்து அரசாங்கத்தால் புறப்படுவதாகவும் மேற்படி சங்கங்கள் தெரிவிக்கின்றன. இந்த நிலையில் பின்வரும் கேள்விகளுக்கான பதில்களையும் எடுக்கப்படக்கூடிய நடவடிக்கைகள் தொடர்பான விளக்கத்தையும் கௌரவ அமைச்சர் பி ஹரிசன் அவர்களிடமிருந்து எதிர்பார்க்கின்றேன். முதலாவது கேள்வி, மேற்படி சங்கங்கள் குறிப்பிடுகின்ற விலைக்கும் அரசாங்கம் குறிப்பிடுகின்ற விலைக்கும் இடையில் வித்தியாசம் ஏற்படுவதற்கு வேறு ஏதும் காரணங்கள் உண்டா? இரண்டாவது கேள்வி, மேற்படி கடத்தொழிலாளர் சங்கங்கள் குறிப்பிடுகின்ற ஒரு பகல் நாள் படகின் விலையை ஆராய்ந்து பார்த்து அத்தகைய விலைக்கு மேற்படி படகினை கொள்வனவு செய்ய முடிந்தால் அந்த விலைக்கு பயனாளிகளுக்கு பல நாள் படகுகளை வழங்குவது தொடர்பில் ஆராய முடியுமா? என்னுடைய இந்த கேள்விகளுக்கு துறை சார்ந்த அமைச்சர் அவர்கள் இங்கு இல்லை போல் இருக்கின்றது. கௌரவ சபாநாயகர் அவர்களே,
கௌரவ
கதாநாயகத்துமணி, டக்ளஸ் தேவானந்த மந்திரித்துமாகி 27 பிரச்சனை அகலத்து பெண்ணே தீவிர அமாத்திய ஹரிசன் மதி துமாகி இதிரி தினேக்கதி எதுமா பெஹதிலி பிடித்துராக் லபாதினம்.
ஓகே, ஹானரபிள் மெம்பர்,
நெக்ஸ்ட் ஸ்பீக்.
நன்றி கௌரவ சபாநாயகர் அவர்களே. கௌரவ சபாநாயகர் அவர்களே, இந்த கேள்வி 4ஆம் தேதி 6ஆம் மாதம் எழுப்ப இருந்தபோது கௌரவ அமைச்சர் அவர்கள் சொன்னார்கள் தனக்கு கால அவகாசம் தேவை என்று சொல்லியிருந்தார்கள். அதன் அடிப்படையில் அவர் அந்த கேள்விக்கான பதிலை தற்போது தயார் நிலையில் கையில் வைத்திருக்கின்றார். ஆனபடினால் வருகின்ற 6ஆம் 7ஆம் தேதிகளில் அந்த பதிலை எனக்கு தந்தால் அதில் வைத்து நான் மேலதிக கேள்வி வினாக்களை தொடுக்கலாம். நன்றி.
ගරු
කතානායකතුමනි, මේ අවස්ථාව ලබා දීම ගැන මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ඊයේ දින පාර්ලිමේන්තුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති පත්කල මන්ත්‍රී සුමතිපාල මහතා මා සම්බන්ධයෙන් අභූචිත චෝදනා ඉදිරිපත් කළා. ඒදී කියා සිටියා ගරු කතානායකතුමනි, මම ප්‍රමෝද වික්‍රමසිංහත් එක්ක එක්කහු වෙලා ඇන්ජලෝ මැතිස් මැච් ෆික්ස් කරනවා කියලා ගිහිල්ලා CID එකට කම්ප්ලේන් එකක් කරයි කියලා. ඒක පරීක්ෂණයකුත් කරයි කියලා තිබෙනවා කිව්වා. ඊට පස්සේ ඇන්ජලෝ මැතිස් මම කැප්ටන්සි එකෙන් අයින් කරත් කියලා කිව්වා. ඉතින් මම කියන්න ඕනේ ගරු කතානායකතුමනි, මම කිසිම ක්‍රීඩකයෙක් ගැන කම්ප්ලේන් කරෙත් නැහැ. මට කම්ප්ලේන් කරන්න අවස්ථාවක් තිබුණෙත් නැහැ. ඒ කාලේ පරිපාලනය කරේ සුමතිපාල මහත්මයලා කණ්ඩායම. එහිදී මම කියන්න ඕනේ මේ තරඟ පාවාදී මැච් ෆික්සින් මොන හරි තියනවා නම් ඒක කරන ක්‍රමවේදයක් තියෙනවා ගරු කතානායකතුමනි. ඒක CID එකට FCID එකට පරීක්ෂණ කරන්න බෑ. ඒක කරන්නේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ තියෙනවා ඇන්ටි කරප්ෂන් යුනිට් එකක් කියලා. දැන් අද වෙනකොට ඒකේ කාර්යාලයක් අපේ රටටත් පත් වෙලා තියෙන ආරම්භ කරන්න කියලා තියෙනවා. ලෝකෙ කිසිම රටක ඇන්ටි කරප්ෂන් කාර්යාලයක් මේ ඇති කරලා නැහැ. අපිට ඒක ඇති කරන්න උනේ අපේ කාලේ. මේ අන්තිම අවුරුද්දේ විච දූෂණ ප්‍රශ්නයක් හින්දා තමයි මේ රටේ ඇන්ටි කරප්ෂන් කාර්යාලයක් ඇති කරලා තියෙන්නේ. අනිත් එක ඒකේ එහෙන් තමයි මේ පරීක්ෂණය කරන්න ඕනේ කරු කතානායකතුමනි. එහෙදි මම මතක් කරන්න ඕනේ මේ සම්බන්ධයෙන් මම මතකයි මේක සිද්ධ වෙලා තියෙන්නේ සිම්බාබ්වේ ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේදී. ඒ කාලේ ශ්‍රී ලංකාව 80% විතර ජයග්‍රහණය කරනවා, 20% සිම්බාබ්වේ කියලා ජයග්‍රහණය කරනවා කියලා තමයි තිබුණේ. ඒකෙද විශාල වශයෙන් මේ බුකිකරුව මුදල් හම්බ කරලා තියෙනවා ගරු කතානායකතුමනි. ඉතින් එහෙදි හිටපු කල්මනාකාරතුමා විධායක නිලධාරිතුමාට වාර්තාවක් දීලා තියෙනවා. මම ඔබතුමාට කියනවා මේ වාර්තාව ගෙනල්ලා බැලුවොත් ඒකේ තියෙන චෝදනා බලන්න පුළුවන්. දෙවෙනි එක තමයි මට චෝදනාවක් කරලා තියෙනවා මේ පාර්ලිමේන්තුවේ හැමදාම කරන චෝදනාව. ඒකට මම මුදලක් ගත්තයි කියලා තරඟයක් පවා දෙන්න. මම හිතන්නේ ඒක මම උත්තර දෙන්න යන්නේ නැහැ. ඒ ගැන මම ඇතිවෙන්න උත්තර දීලා තියෙනවා. ඒ වගේම තව එකක් කිව්ව ගරු කතානායකතුමනි, මම ක්‍රිකට් නිලවරණ වලට ඉදිරිපත් වෙලා පරදිනවා කියලා මම ඒක පිළිගන්නවා. මම යන තැන ක්‍රිකට් නිලවරණ වල පරදිනවා. හැබැයි මම කවදාවත් පාර්ලිමේන්තුවට මේ පත්කර මන්ත්‍රී කෙනෙක් හැටියට ඇවිල්ලත් නැහැ. මම අවුරුදු මං 4 පාරක් නිලවරණ ඉල්ලලා මැතිවරණ ඉල්ලලා මම පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ අභූත චෝදනා කරනකොට එව්වට අදාළ මේ ලියකිවිල් නැත්තම් මේ හැන්සාඩ් එකේ මෙව පල කිරීමෙන් මෙව පල කරන්න එපා කියලා. මොකද මෙව අරගෙන ගිහින් එළියේ වෙනස් ක්‍රමවේදයක් අදිනවා. ඒ වගේම මම සුමතිපාල මහත්තයාට අභියෝගයක් කරනවා ඒ කියපු චෝදනා ටික එළියේ ඇවිල්ලා මට කියන්න කියලා. එතකොට මට නීති මාර්ගයේ එතුමා යවන්න පුළුවන් මේ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට මුවා වෙලා මේ කරන දේවල්. මම වුණත් මොනවාරි ප්‍රකාශයක් කරනවා නම් ඒ ප්‍රකාශයට අදාළ ලියකිවිලි ඉදිරිපත් කරන්න කියලා ඔබතුමා ඉල්ලල සිටින. එතකොට අපිට පුළුවන්, මම ඊයේ මේ මගේ කතාවේදී විශාල වශයෙන් මුදල් පිටරට වගේ ගැන කිව්වා. ඒවයි මේ අපි ළඟ ලියකිවිලිත් එක්ක තියෙන්නේ. ඔබතුමා මේවා හැන්සාඩ් ගත කරනවා නම් කරුණාකරලා ඒ අදාළ ලියකිවිලිත් එක හැන්සාඩ් ගත කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉතාමත් ඕනක. ඔව්, ඒක තමයි මම කිව්වේ. එතකොට වරදිලා පත් වෙච්ච മന്ത്രി කෙනෙක් මම MLA දිල්ල හිටියා.
මම මේ කරුණ පාර්ලිමේන්තු මහලේකම් තුමාගේ අවධානයට යොමු කරන්නම්. ප්‍රධාන වැඩකුතු ආරම්භයේදී පනත් කෙටුම්පත් පිළිබඳ යෝජනා එක වරායා නාවික කටයුතු දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමා වෙන්දාව සංශෝධන 1971 අක්ක 52 දන්න වෙන්ද නැව පනත සංශෝධන කිරීමතාව පනත් කෙටුම්පතක්.
ගරු කතානායකතුමනි, වෙළඳ නැව් සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරනවා.
වෙළඳ නැව් සංශෝධන 1971 අංක 52 දරන වෙළඳ නැව් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතකි.
දෙවන වර කිවීම කවදාද?
tomorrow.
දෙවන යෝජනාව ගරු බන්දරාල් බණ්ඩාරිගොඩ මැතිතුමා පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ අවසරයේ පාසඳන් පනත්පත් ඉදිරිපත් අවදිය යුතුයි. මරණ දඬුවම් අහෝසි කිරීම සහ ආනුශංසික විධිවිධාන සැලසුම් වූ පනත් කෙටුම්පතකි.
ගරු කතානායකතුමනි, මරණ දඬුවම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි.
මේ යෝජනාව ඉස්තර කළ යුතුයි.
ගරු බන්දුලාල් බණ්ඩාරිගොඩ මැතිතුමා ඉදිරිපත් කළ පනත මම ස්ථිර කරනවා.
බොහොම ස්තුතියි. ශෝක ප්‍රකාශ යෝජනා හිටපු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාප්‍රාප්ත ගරු සේනරාජා සමන්නායක මැතිතුමා, එවාගම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාප්‍රාප්ත ගරු අබ්දුල් රසාක් මන්සූර් මැතිතුමා හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාප්‍රාප්ත ගරු වී.කේ. ඉන්දික මැතිතුමා.
ගරු කතානායකතුමනි, මේ උත්තරීතර සභාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් කටයුතු කරපු කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජා සමරනායක මැතිතුමාගේ අභාවයේ පිළිබඳ ශෝක යෝජනාවත්, අම්පාර දිස්ත්‍රික් හිටපු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ආර්. මන්සූර් මැතිතුමාගේ අභාවයේ පිළිබඳ ශෝක යෝජනාවත්, හම්බන්තොට දිස්ත්‍රික් හිටපු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.කේ. ඉන්දික මැතිතුමාගේ අභාවයේ පිළිබඳ ශෝක යෝජනාවත් මේ අවස්ථාවේදී මම මේ ගරු සභාවට ඉදිරිපත් කරනවා. ගරු කතානායකතුමනි, කළුතර දිස්ත්‍රික්කයේ පොදු මහජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙකු වශයෙන් මේ උත්තරීතර සභාව ශෝභාමත් කළ රාජා සමරනායක මැතිතුමා, කළුතර සිරි කුරුස විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ හිටපු විදුහල්පති සිරිදිය සමරනායක මහතා සහ නැනී සමරනායක මහත්මියගේ පුත්‍රවණක් ලෙසින් 1936 ජූලි මස 25 දින උපත ලබා තිබෙනවා. කළුතර සිරිකුරුස විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ මෙතුමා නීති විද්‍යාලයට ඇතුළත්ව නීතිය හදාරා නීතිඥයෙකු ලෙස දිවුරුන් දී පානදුර අධිකරණයේ ස්වකීය වෘත්තීය කටයුතු ආරම්භ කළා. පසුව ලලිතා ජයවර්ධන මෙනවිය සමග යුගදිවි ඇරඹ වූ සමරනායක මැතිතුමා පානදුර අධිකරණයේ නීතිඥ සංගමයේ ලේකම් වශයෙන්ද හොරණ අධිකරණයේ නීතිඥ සංගමයේ සභාපති ලෙසද පත් වුණා. සිය වෘත්තියේ දක්ෂතාවය ප්‍රකට කළ මෙතුමා ජනාධිපති නීතිඥයෙකු වශයෙන්ද දිවුරුන් දුන්න වර්ෂ 2017 දී බණ්ඩාරගම එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල සභාපති ලෙස ස්වකීය දේශපාලන මහජන සේවාව ආරම්භ කළ මෙතුමා වර්ෂ 1972 දී බණ්ඩාරගම මැතිවරණ කොට්ටාසේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා ලෙස කටයුතු කළා. 1972 පැවති පාර්ලිමේන්තු මැතිවරණයට බණ්ඩාරගම ආසනයේ නියෝජනය කරමින් තරඟ කර ජයග්‍රහණය ලබා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමේ භාග්‍ය උදා කරගත්තා. හිටපු ජනාධිපති අතිගරු ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ පාලන සමයේදී සමරනායක මැතිතුමා කර්මාන්ත හා විද්‍යා කටයුතු නියෝජ්‍ය ඇමතිවරයා ලෙස සේවය කළා. යළිත් 1989 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන්ද ජයගත් මෙතුමා හිටපු ජනාධිපති අතිගරු ආර්. ප්‍රේමදාස මැතිතුමා විසින් වෙළඳ රාජ්‍ය අමාත්‍ය දුරේටද පසුව අපනයන සංවර්ධන අමාත්‍ය දුරේටද පත්කරන ලදී. මිනිසා හදා රට හදමු සංකල්පය අනුගමනය කරමින් බණ්ඩාරගම කුඩා පාසල සංවර්ධනය කළ අතර එය අද බණ්ඩාරගම ජාතික පාසල් ලෙස සිසු දරුවන් දසදහස් දෙනෙකුගේ නැලනුවන වැඩි දියුණු කරන ප්‍රකට පාසලක් බවට පත්වී තිබෙනවා. එහි ගෞරවයෙන් ඉතතින්ම හිමි විය යුත්තේ රාජා සමරනායක මැතිතුමාටයි. බණ්ඩාරගම දුෂ්කර ගම්මාන රැසකට විදුලිය ලබා දුන්නා පමණක් නෙවෙයි, ගම තුල කුඩා කර්මාන්ත බිහිකිරීමටද එතුමා පුරෝගාමී දායකත්වයක් ලබා දුන්නා. හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ග්‍රාමෝදය සංකල්පය මාර්ග සති සංකල්පය තුලින් බණ්ඩාරගම මැතිවරණ කොට්ටාසේ පුරා ශීඝ්‍ර දියුණුවක් ඇති කිරීමට යටිතල පහසුකම් වැඩි දියුණු කෙරෙත් සමරනායක මැතිතුමයි. බණ්ඩාරගම දිසා රෝහල සංවර්ධනය කිරීම මෙහිදී විශේෂයෙන්ම අගය කළ යුතු කටයුත්තක්. එක්දාස් නමසිය අසූ වසරේදී එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනය ඇමතීමට දුර්ලභ භාග්‍ය උදාකරගත් මෙතුමා කැන්බරාහි පොදුරාජ්‍ය මණ්ඩල සැසියට මෙරට නියෝජනය කරමින්ද සහභාගී වුණා. ගරු කතානායකතුමනි, 1977 වසරේ සිට 1988 දක්වා වසර 10ක්ද යළිත් 1989 සිට 1994 දක්වා අවුරුදු 5ක්ද වශයෙන් වසර 16කට අධික කාලයක් කළුතර දිස්ත්‍රික් ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් තම ජීවිත කාලය කැප කරමින් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ ප්‍රතිපත්තිගරුක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ගරු පුන්සිරි සේනරාජා සමරනායක මැතිතුමා අවුරුදු 83ක් ආයු වළඳා 2019 පෙබරවාරි මාසයේ 26 වෙනි දින මෙලවින් සමුගත්තේ. එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර මෙම උත්තරීතර සභාවේ ශෝකය එතුමාගේ පවුලේ ඥාතීන් වෙත දන්නා යවන ලෙස යෝජනා කරනවා. ගරු කතානායකතුමනි, ඊළඟට අම්පාර දිස්ත්‍රික් පොදු මහජනතාව නියෝජනය කරමින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් මෙම උත්තරීතර සභාව නියෝජනය කළ AR මන්සූර් මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝකයේ පළකිරීමේ යෝජනාව මම මේ ගරු සභාවට ඉදිරිපත් කරනවා. 1933 මැයි මස 30 වෙනි දින කල්මුණේදී උපත ලැබූ මන්සූර් මැතිතුමා මූලික අධ්‍යාපන කටයුතු ආරම්භ කළේ කල්මුණේ රජයේ මුස්ලිම් විද්‍යාලයේ. උසස් අධ්‍යාපනය සම්පූර්ණ කළ මෙතුමා නීති විද්‍යාලයට ඇතුළත්ව වෘත්තීය නීතිඥයෙකු වශයෙන් නීති වෘත්තියේ කටයුතු කළා. පසු කලෙක සොහොරා කාර්යප්පර මෙනවිය සමග යුගදිවි ඇරඹ වූ මන්සූර් මැතිතුමා දරුවන් 3 දෙනෙකු මෙලවට දායාද කරපු පියෙක්. 1966 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයට තරඟ කරමින් දේශපාලනයට ප්‍රවිෂ්ට වූ මෙතුමා 1977 මැහැ මැතිවරණයෙන් කල්මුණි ආසනය ජයගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීමේ භාග්‍යය උදා කරගත්තා. කල්මුණි මැතිවරණ කොට්ටාසයේ ජනතාව වෙනුවෙන් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ සපුරාලීමට විශාල කැපවීමකින් කටයුතු කරපු මන්සූර් මැතිතුමා වෙළඳහා නාවික කටයුතු අමාත්‍යවරයා ලෙසද, පසුව වෙළඳහා වාණිජ අමාත්‍යවරයා ලෙසද විශාල සේවාවක් සිදු කළා. එතුමා යාපනය හා මුලතිව් දිස්ත්‍රික්වල දිසා ඇමතිවරයා වශයෙන් ඉටු කළ කාර්යභාරයත් ඉතාමත්ම ප්‍රශංසනීයයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉරාකය, පකිස්තානය, සෞදි අරාබිය, චීනය හා ආජන්ටිනාව යන රටවල විදේශ නිල සංචාරයන්හි නිරතව ඇති මෙතුමා බැංකොක් නුවර පාර්ලිමේන්තු සම්මේලනයටද ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිතයා වශයෙන් ලිබියාවේ සංචාරයටද ඉන්දීය කොංග්‍රස් රැස්වීමකටද සහභාගී වූ අතර එම විදේශ සංචාරවලින් ලබාගත් අත්දැකීම් ජනතා සුභසිද්ධියටම යොදාගත්තා. ගරු කතානායකතුමනි, 1977 වසරේ සිට 1988 වසර දක්වා වසර 10ක්ද යළිත් 1989 සිට 1995 දක්වා වසර 5ක්ද වශයෙන් අවුරුදු 16කට අධික කාලයක් මේ පාර්ලිමේන්තුවේ රැඳී සිටිමින් කල්මුණේ ජනතාවට සුවිශාල මෙහෙවරක් ඉටු කරපු හිටපු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් රසාක් මන්සූර් මැතිතුමා අවුරුදු 86ක් ආයු වළඳා 2017 ජූලි මාසේ 25 වෙනි දින අභාවප්‍රාප්ත වූ අතර එතුමාට ජෙන්නතුල් ෆිර්දවස් හිමි වේවායි ප්‍රාර්ථනා කරනවා. එසේම මෙම උත්තරීතර සභාවේ ශෝකය එතුමාගේ දයාබර භාර්යාව, දරුවන් ඇතුළු පවුලේ ඥාතීන් වෙත දන්නා යවන ලෙසත් යෝජනා කරනවා. ගරු කතානායකතුමනි, ඊළඟට හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයා වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සුවිශාල මෙහෙවරක් ඉටු කරපු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී VK ඉන්දික මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝකය පළකිරීමේ යෝජනාව මම මේ අවස්ථාවේදී ගරු සභාවට ඉදිරිපත් කරනවා. වේහැල්ල කංකානම්ගේ ධර්මසේන මහතා සහ ශ්‍රීමති මංගිලිකා සිල්වා දෙමාපියන්ගේ පුත්‍රවණක් ලෙස 1966 ජූලි මස 31 වෙනි දින උපත ලැබූ VK ඉන්දික මැතිතුමා මාතර සෙන් මේරිස් කන්‍යාරාමයෙන් සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා උසස් අධ්‍යාපන කටයුතු නිම කළේ රුසියානු රාජ්‍යයේ. ශාමිකා හෙට්ටිවත්තගේ මෙනවිය සමග යුගදිවියට පිවිස ඉන්දික මැතිතුමා දරු දෙදෙනෙකුගේ ආදරණීය පියෙක් වුණා. 1994 වසරේ පැවති පළාත් සභා මැතිවරණයෙන් ජයගෙන දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස මෙතුමාගේ පියා කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම ඉන්දික මැතිතුමාගේ එක් සොහොයුරෙක් අම්බලන්තොට ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරලත් තිබෙනවා. තම ආදරණීය පියාගේ වියෝවීමත් සමග ඔහුගේ අඩිපාරේ යමින් දේශපාලනයට පිවිසි වීකේ ඉන්දික මැතිතුමා 1999 වසරේ පැවති පළාත් සභා මැතිවරණයෙන් දකුණු පළාත් සභාවට තේරීපත් වුණා. 2003 වසරේදීද දකුණු පළාත් සභාවට තේරීපත් වූ ඉන්දික මැතිතුමා කුෂිකර්ණ වාරිමාර්ග දීවර හා පසු සම්පත් සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් දකුණු පළාත් සභාව තුළ කටයුතු කළා. නැවතත් 2004 පළාත් සභා මැතිවරණයේ ජයගෙන ක්‍රීඩා ග්‍රාම සංවර්ධන ග්‍රාමීය කර්මාන්ත හා නිවාස අමාත්‍ය දුරේ වැඩ කටයුතු හොබවනු ලැබුවා. යළිත් 2009 වසරේ පැවති පළාත් සභා මැතිවරණයෙන් ජයගෙන අධ්‍යාපන සමුපකාර වෙළඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යවරයා වශයෙන් දකුණු පළාත් සභාවටත් දකුණු පළාතටත් සුවිශාල මෙහෙවරක් ඉෂ්ට කළා. 2010 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ ජයගත් ඉන්දික මැතිතුමා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් වසර 5කට වැඩි කාලයක් මේ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ වාග්ය උදා කරගත්තා. විශේෂයෙන් හම්බන්තොට දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් පළාත් සභාවේ අමාත්‍යවරයෙකු වශයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන්ද එතුමා විසින් ඉටු කළ මෙහෙවර සුවිශාලයි. ගරු කථානායකතුමනි, 2010 වසරේ සිට 2015 දක්වා අවුරුදු 5කට වැඩි කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් හම්බන්තොට දිස්ත්‍රික් ජනතාවට අගනා සේවාවක් ඉෂ්ට කරපු හිටපු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වීකේ ඉන්දික මැතිතුමා අවුරුදු 53ක් ආයු වළඳා 2018 ජූලි මාස 6 දින මෙලවෙන් සමුගත්තේ. මෙතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර මේ උත්තරීතර සභාවේ ශෝකය එතුමාගේ දයාබර භාර්යාව හා දරුවන් ඇතුළු පවුලේ සියලු ඥාතීන් වෙත දන්වා වෙන ලෙස යෝජනා කරමින් මෙම ශෝක යෝජනා තුන මම මේ ගරු සභාවට ඉදිරිපත් කරනවා.
ස්තුතියි ගරු ප්‍රධාන සංවිධායකතුමා. ගරු විපක්ෂ නායකතුමා.
ගරු කථානායකතුමනි, මෙම යෝජනාව ස්ථිර කරමින් විශේෂයෙන්ම වීකේ ඉන්දික මැතිතුමා හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපි නියෝජනය කරන දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ එතුමා රිච්මන්ඩ් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුණා. ඒ වගේම එතුමා ඒ රටට කරපු සේවය තවසෙම අපි අගය කරන්න ඕන. එතුමා 76 ජූලි මාසේ 31 තමයි උපත ලැබුවේ. ඔහු විශේෂයෙන් ඔහුගේ පියා වේල්ල කංකානගේ ධර්මසේන මැතිමත්, ඔහුගේ මව මංගලිකාද සිල්වා මැතිනියත්, ඒ වගේම සොහොයුරන් දෙදෙනෙක් සොහොයුරියන්ෙක් ඉන්නවා. ඒ අය ඒ පළාතට කරපු සේවය අපි අගය කරන්න ඕන. මතකයි ඒ පියා පළාත් සභාවේ සභාපතිවරයෙක් වශයෙන් කටයුතු කරා, ජයග්‍රහණය කරා. ලක්ෂ්මන් රාජපක්ෂ මැතිතුමාගේ ඉතාම හිතවත් මිත්‍රයෙක් වශයෙන් හිටියා. පස්සේ අපිත් එක්ක ඉතාම කිට්ටුවෙන් කිට්ටු සම්බන්ධතාවයක් යුතුව කටයුතු කරපු මන්ත්‍රීවරේ අවංක දේශපාලන නායකයෙක්. අද අඩු අවංක දේශපාලන නායකයෙක් ඉන්දික මැතිතුමා ඉතාම අවංකයි. ඌට කියන්න තියෙන දේ ඌ කියන්න බය නැතුව කිව්වා. ඒ වගේම ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව ඉතාම සංවේදී වෙලා කටයුතු කරපු නායකයෙක් කියලා අපිට කියන්න. ඒ වගේම ඔහුගේ සොහොයුරා දේශපාලනේ ඉන්නවා. මෙදින අවුරුදු 10ක් පමණ සභාපතිවරයා වශයෙන් හිටිය, අදට උපසභාපතිවරයා වශයෙන් කටයුතු කරනවා. ඒ පවුලම දේශපාලන පවුලක්. ඒ පළාත තුළ දේශපාලන පවුලක් වශයෙන් කටයුතු කරනවා. අපි ඇත්ත වශයෙන්ම අපි ඉතාම ආදරයෙන් ඔහුගේ පියාත් එක්ක ආශ්‍රය කරේ. මොහුම අපේ සහෝදරෙක් වගේ තමයි ඌ හැමදාම කටයුතු කරේ. කිසි කෙනෙකුට විරුද්ධව ගේලම් කියන දේශපාලන නායකෙක් නෙවෙයි ඌ. තනතුරු පස්සේ යන නායකයෙකුත් නෙවෙයි. තනතුරු පස්සේ ගිහිල්ලා ඒ නායකින්ට එක එක කේලම් කියලා කොටවන ජාතියේ පුද්ගලික වශයෙන් ඌ කවදාකවත් හඳුන්වන්න පුළුවන් කමක් නෑ. නිසා ඉතාම අවංක දේශපාලන නායකයෙක්. එවැනි නායකයෙකුටගේ අභාවය අපිට පාඩුවක්. රටට පාඩුවක්, මේ පාර්ලිමේන්තුවට පාඩුවක් කියලා මම විශ්වාස කරන්නේ. ඒ නිසා එතුමා ඇමතිව පළාත් සභාවේ ඇමතිවරයෙක් වශයෙන් කටයුතු කරා. ඒ වගේම මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ හැම සිද්ධියකදීම එතුමා අපිට ඇත්ත වශයෙන්ම අපේ පළාතට සාල සේවයක් කරපු කෙනෙක්. ගොවි ජනතාව කෙරෙහි විශේෂ ඇල්මක් තිබුණා. ඔහුගේ පියාගෙත් තිබුණා, මොහුගෙත් තියෙනවා. ඔහුගේ සහෝදරවරුන්ටත් ඒ ගොවි ජනතාවත් එක්ක කටයුතු කිරීමේ හැකියාව තිබුණා. හොඳ ගොවියෙක් වශයෙන් පියා පළාතේ ප්‍රසිද්ධියක් ලැබුවා. ඒ සියලුම සම්බන්ධතාවය අපි මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම මුල්කිරිගල ආසනේ නිරුපමා රාජපක්ෂ මැතිණියගෙන් පස්සේ ඒ ආසනේ සංවිධායකවරයා වශයෙන් කටයුතු කරා. කටයුතු කරලා ඒ පළාතට කරපු සේවය අපි අගෙමි. ඇත්තටම මේ වෙලාවේ එතුමාට අපේ ශෝකය, පවුලට අපේ ශෝකය පළ කරන මෙන් අපි මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා. ඔහු දේශපාලන දර්ශනයෙන් බැහැර වුණේ නැහැ. කොයි වෙලාවකත් අපිව අතහැරලා ගියේ නැහැ. ඒකත් අපි මේ අවස්ථාවේ මතක් කරමින් එතුමාට නිවන් සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අවස්ථාවේදී මන්සූර් මැතිතුමා, KR මන්සූර් මැතිතුමා පිළිබඳව ශෝකය ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලැබීම ගැන අපි කියමු. මේ අවස්ථාවේදී ඒ ශෝකය අපි ප්‍රකාශ කරනවා. නීතිඥවරයෙක් වශයෙන් ඌ කරපු සේවය අගයන, ඒ වගේම හිටපු අමාත්‍යවරයෙකු වෙන දිලිප් මුල්ලිය කාර්යප්පර මැතිතුමාගේ දෙවෙනි දියණ වන ශ්‍රේහාරා කාර්යප්පර මැතිණියත් එක්ක විවාහ වෙලා දරුවන් ලබලා ඒ දරුවන්ටත් ඒ පවුලේ අයටත් අපේ ශෝකය ප්‍රකාශ කරන ඌ කරපු සේවය මන්ත්‍රීවරයෙක් වශයෙන්, ඇමතිවරයෙක් වශයෙන් විතරක් නෙවෙයි තානාපතිවරයෙකු වශයෙන් කරපු සේවයක් අපි මේ අවස්ථාවේදී අගයනවා. අගයමින් ඒ ශෝකය ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි රාජා සමරනායක මැතිතුමා, මුහුත් නීතිඥයෙක් වෘත්තියෙන්, ඕක පළාතට ඉදන් නියතමානී දේශපාලන නායකයෙක්. මොන දේශපාලන පක්ෂක හිටියත් එතුමා ඇත්ත වශයෙන්ම ඉතාම නිහතමානීව කවුරුත් එක්ක කටයුතු කරන්න පුළුවන්කම තිබිච්ච නායකයෙක් කියලා මතක් කරලා දෙන්න ඕන. පළාතට විශාල සේවයක් කරා. එතුමා විශේෂයෙන්ම එතුමාගේ මව්පාර්ශ්වය මං හිතන්නේ කොතලාවල සර් ජෝන් කොතලාවල මැතිතුමාගේ පරම්පරාවත් එක්ක සම්බන්ධකම් පැවතෙනවා ඒ මෑණියන්ගේ පැත්තේ. ඒ සියල්ල මතක් කරමින් එතුමාටත් අපේ මේ අවස්ථාවේදී අපේ ශෝකය අපි මේ අවස්ථාවේදී පවුලේ අයට උදකරනවායි කියන එක මේ අවස්ථාවේදී මතක් කරනවා.
බොම සුචි ගරු විපක්ෂ නායකතුමනි, ගරු රව් හකිම් මැතිතුමා.
බිස්මිල්ලාහ් රහ්මාන් රහීම්. Honorable Speaker, in this condolence motion today, the three deceased members of Parliament, the former Minister of Trade and Commerce, Mr. Abdul Razak Mansoor, and one time his deputy, Mr. Raja Samaranayaka, and Mr. Indika, who represented the Hampanthatta district. I, on behalf of the Sri Lanka Muslim Congress, wish to say a few words to pay my tribute to them. It is a matter of coincidence that both Mr. A.R. Mansoor and Mr. Raja Samaranayaka were from the legal profession. While Mr. A.R. Mansoor worked in the Kalmuni Bar for several years before he took to active politics. Similarly, Mr. Raja Samaranayaka served the Panadura Bar and the Horana Bar with distinction before taking to active politics. Both coincidentally also came to Parliament in the year 1977 and continued to serve until 1994 and completed their political career spanning almost 17 years. We have had ample members from the legal profession entering politics. On both sides of the House, including our Honourable Leader of the Opposition, Honourable Mahinda Rajapaksa, the former President, are all lawyers. So legal profession is seen as the cradle to enter politics when it comes to, and more among the professionals, it is lawyers who take to active politics. So these two gentlemen and their service have had a variety of incidents in which they have served this country with sincere motivation, with absolute discipline, high dedication towards the people who elected them to this hallowed chamber. If I am to talk about Mr. Mansoor at length, it is my duty, since my late leader, Honorable MHM Ashraf, and Mr. Mansoor, as Dinesh, Honorable Chamal Rajapaksa, and the Honorable Leader of the Opposition would testify, both of them were sworn enemies in this chamber when Mr. Ashraf entered Parliament in 1989. But the fate of irony is such that towards the twilight of their careers, both Mr. Ashraf and Mr. Mansoor, who by then had retired from politics, had become close friends. So much so, Mr. Ashraf would seek advice and counsel from late Mr. Mansoor when it came to very tricky political situations. That is why I said it is very ironic that sometimes we may be pitted against one another when it comes to competitive politics, but when it comes to the service towards the people, with maturity and with subsequent realization that in politics, you never have permanent friends and permanent enemies. So therefore, when it came to Mr. Ashraf and Mr. Mansoor, it is that fact that always comes to my mind. As a matter of fact, Mr. Mansoor's second son, Rahmat Mansoor, happens to be my coordinating secretary today. And he is also a member of the Kalmune Municipal Council, representing the Sri Lanka Muslim Congress. So this whole episode of Mr. Mansoor's political career, spanning from 1977 to 1994, was the most turbulent period in this country's political history. Mr. J. R. Javadhana's government, with that massive 5/6 majority, couldn't prevent the 1983 riots, which became a watershed in this country's political history. That prompted subsequently the 1987 Indo-Lanka Accord and the 30th Amendment to the Constitution, which brought in the devolution structure to this country. Then came the first parliamentary elections in 1989 February, which was then again a historic election, for the reason that it was the first time that we had the proportional representation system that enabled the entry of parties representing identity politics to have substantial representation, that enabled the Sri Lanka Muslim Congress to enter this chamber. Then came the situation of that famous rivalry between Mr. Mansoor and Mr. Ashraf in this chamber. I used to be, between 89 and 94, while coming to Mr. Ashraf's chambers here, I used to sit in the galleries and watch both of them arguing against each other many a time. But the fate of history is such, things change with the affluxion of time. I must here pay tribute to Mr. Mansoor because he, during those turbulent times, while protecting the interests of his party among the disturbed Muslims in the Eastern Province, which was a very, very difficult situation. As a matter of fact, in 1985, there was a very serious riot that broke out between the Tamils and Muslims in Kalmune. Several shops belonging to the Muslims were burnt in the Kalmune town, including a petrol shed belonging to Mr. Mansoor's own brother in Kalmune town. There were several rice mills that were burnt. I can remember Barakat rice mill and some other rice mill, I believe, was also burned down, Zamzam rice mill, which was all burned down. And Mr. Ashraf, his own house, was burnt down, totally gutted in Ammankoil Road, and he had to come to Colombo as a refugee. And that situation was the period in which Mr. A.R. Mansoor served his constituency and this parliament. Many were the challenges that he had to face. Then came the Indo-Lanka Accord. With the Indo-Lanka Accord, the entire Muslim community felt that they were betrayed because that paved the way for the temporary merger of the northern and eastern provinces that resulted in the Muslims becoming their political strength in the eastern province were overnight reduced to a position where they're all so angered and were directing their anger towards the members of parliament who were serving this house then. I used to have long chats with Mr. Mansoor subsequently, and he used to explain as to how things happened during that period. It is then that I realized that Mr. Mansoor could never be blamed for what happened then. The decision that then President D.R. Jayawardene took to sign the Indo-Lanka Accord, which once again is considered as a watershed in this country's political history, is replete with enough incidents all over the country. Then came several other riots. Then there was this so-called honeymoon period between the LTT and the government during President Premadasa's time. Honorable Mahinda Rajapaksa would remember that. There were more than 600 policemen in the Kalmune police station who were killed, who were disarmed and cold-bloodedly killed in Kalmune. They surrendered. The policemen who surrendered had to face that fate. It was a very difficult period to give political leadership to the people. But Mr. Mansoor gave that leadership, despite the fact that sometimes even his house was stoned by his own people because they were so angry. They wanted protection. Such was the time in which he gave leadership to his people. He didn't run away from his people. He didn't take refuge in Colombo. He always was among the people serving them. And such gentlemen, when they are no more amongst us, we must realize whatever political ideologies we may belong, we must appreciate the fact that they had the courage to give leadership to a beleaguered community at a time when this dreaded terrorism was posing such a threat. Now we are living in a time when his own community is accused of terrorism, a time in which the incidents of 21st April has now turned the searchlight inwards towards the Muslim community. It is a time for us to engage in a serious retrospection, to look at where things went wrong. And as some would point accusing fingers at political leaders, we must realize that it is the fault of extremism on all sides that finally results in one extremism begets the other. So therefore, it is important for us to look at the root causes and address those causes. And that is what people like Mr. A.R. Mansoor did by persuading his leaders to look at issues in the correct perspective. I could talk at length about his service, the way in which he gave leadership to his people. Mr. Speaker, I would fail in my duty if I don't even mention about the development work he did in his constituency in particular and in the Ampara district in general. In 1978, there was a terrible cyclone that affected the Kalmune area, and the courthouse totally got destroyed. It was Mr. A.R. Mansoor who built the entire court premises for Kalmune, which still stands testimony to his service. And he was a member of that bar. He built such a massive courthouse that now, a courthouse which only had the original courts then, the magistrate courts and the district courts, houses not only the High Court of the province, as well as the civil appellate high courts, together with the Kazi tribunal when it sits in circuit, is able to occupy, because it is such a vast premises he built. He was a leader with a vision. He built several other public buildings, several school buildings. Wherever you go, people talk about Mr. Mansoor's service. Everybody was astonished when the man passed away. The crowds that gathered astounded everybody. He was a forgotten politician, but people never forgot him. Forgot him was apparent when thousands and thousands of people gathered to bid him goodbye during his janaza when he was taken to the burial ground in Kalmune. So, Mr. Speaker, he is a personal friend of yours, and he always tells me, because when we proposed his name to be sent as ambassador to Kuwait, and you were one of those people who are responsible, because you were there selecting the qualified candidates to be sent as emissaries abroad, and you were good enough, he always remembers that, he always talks about it. He had always had a very special place in his heart for you. So, we today are paying tribute to such an able politician who is very much missed by his people. And he also came from that famous Kariyappa family. He married into the Kariyappa family. It is a fact that the Ampara district's politics, if you see, it only belongs to two dynasties, like the dynasty of Rajapaksas now. It was then the dynasty of Kariyappas and Majid Vannimei family. There are two families from which a preponderant number of members of parliament came. So he had the good fortune to marry, I believe, the third daughter, Zohra, who is, I'm sure, in the galleries today. He was also the brother-in-law of the late Mr. M. M. Mustafa, who married another daughter and who also was a reputed lawyer, who was a reputed criminal lawyer from the Kalmune Bar, who came to this house to serve the people. So these two families, the Kariyappa family and the Majid Vanime family, had several people from those families representing the people of the Ampara district, the Muslims particularly, in this house. And that is a very singular honor to those two families. So I would pay my tribute to Mr. Mansoor, not forgetting several wonderful services he has rendered to his people. And his memories will remain fresh in the minds not only of his people, but also his contribution in this House. And as a Minister of Trade and Commerce, a Minister of Shipping, he had served the people well, and he was somebody who would always be remembered for his clean politics, politics devoid of any misgivings that anybody could point a finger at his political career. He had treated everyone with equal aplomb. People from Maruthumunai still talk about him. People in Kalmanai talk about him, Sayanthamaruthu talk about him. Yesterday, in fact, I had a long discussion with a big delegation from both these villages who are now fighting with each other for local authority and for division of divisional secretariat divisions. There's a big dispute going on. We are trying to resolve the problem by talking to the Tamil National Alliance. Hopefully we can resolve that problem soon, at least to see that these great gentlemen who are in their graves will be able to lie in peace forever. With those words, Mr. Deputy Speaker, I would like to convey our condolences to the members of Mr. Mansoor's family, particularly his wife Zohra and his children, Minna, Rahmat and Marina, and his grandchildren and everyone who have come here. In the meantime, I also would like to pay my condolences to the families of Mr. Raja Samaranayake and Mr. Indika, for whom, in whose memory we are conducting the debate today. Thank you.